තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං. හොඳයි, අද දින උදෑසන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණීය මෙත්ත මෛත්‍රී සූත්‍රය තුලින් අපි කොහොමද අරියත් ඵලයටපත් වෙන්නේ, මේ හැම දේ තුලින්ම නිමාව දකින ආර්ය ශ්‍රාවකයා වැඩිය යුතු ගුණධර්ම මොනවද, පිළිපැදිය යුතු ධර්මතාවයන් මොනවද, තථාගතයන් වහන්සේ ඒ පිළිබඳව දෙනු ලබන විශේෂ වූ අවවාද අනුශාසනා මොනවාද කියන එක තමයි අද දවසේ අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. සාමාන්‍යයෙන් අද වර්තමානයේ ගත්තාම මේ දුක නිවා ගන්නවා කියන ප්‍රශ්නෙට උත්තරේ කිසිම තැනක ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ කියන එකද අරිම ප්‍රකාශය කියලා බැලුවාම උත්තරේ ලැබෙන්නේ නැහැ කියන එකට වඩා උත්තරේ දන්නේ නැහැ කියන එක තමයි නිවැරදි ප්‍රකාශනය. මේ හැමතැනම තියෙන්නේ උත්තර විතරයි, ප්‍රශ්නයක් නැහැ. උත්තරේ පටලවා ගත්තාම ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේ මේ සෑම දෙයක් තුලම නිර්වාණ පණිවිඩය තියෙන බවත්, ඒ පණිවිඩය තුලින් නිදහස් වෙන්න පුළුවන් බවත්, හැම දෙය තුලින්ම නිමාව දකින අරියත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක මේ ගාථාවන් දෙක තුලින් බොහොම සරලව පැහැදිලිව දේශනා කරනු ලබනවා. එහෙනම් අපි කොච්චර මේ කරණීය මෙත්ත සූත්‍රය ආලා තිබුණත්, සජ්ජායනා කරලා තිබුණත්, දහස් වාරයක් විතර පිරිත්පේ කරලා තිබුණත්, මේකේ යථාර්ථය දන්නේ නැත්නම්, මේක ක්‍රියාත්මක නැත්නම්, ක්‍රියා විරහිත වෙච්ච සූත්‍රයක් නම් ඒ සජ්ජායනාවෙන් වැඩක් නැහැ. කාලයත් ශ්‍රමයත් අපරාදේ. එහෙනම් අපි භාග්‍යවතුන් වහන්සේගේ වචන ශ්‍රවණය කරන්නන් විතරක් වෙලා අපාසුයි, තථාගතයන් වහන්සේගේ වචනය පමණක් අසන්නන් වෙලා හිටියොත් ඒක අපට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. වචනය අසන්නන් නොවි පිළිපදින්නන් වෙන්න ඕනේ. එහෙනම් සෑම බුද්ධ වචනයක් තුලින්ම අපට විශේෂ කමඨාණක්, විශේෂ පණිවිඩයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ 7 වෙනි ගාථාව තුලින් අරියත් ඵලයට පුරුදු කරන ධර්මතාවයන් මොනවද, ඒක පිළිපැදිය යුත්තේ කෙසේද කියන එක අපගේ සාකච්ඡාවට භාජනය වෙන විශේෂ කරුණු. මේ ගාථාවේ සඳහන් වෙනවා, එකම පුතෙක් ඉන්න මවක් තමන්ගේ ආයුෂ කාලය පරදුවට තියලා ඒ දරුවා රකින්නේ කොහමද, ඒ ආකාරයෙන් මෛත්‍රී කළ යුතුයි කියලා. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අනාගාමී ආර්ය ශ්‍රාවකයා විතරක් සමත් වෙනවා මේ කාර්යය තුලින්. අනිත් හැමෝම මේ වැඩේ කරන්න ගියොත් ඒගොල්ලෝ අසමත් වෙනවා. අපි කල්පනා කරලා බලනකොට මේ සම්බන්ධයෙන් ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කළා, එකම දරුවෙක් ඉන්න අම්මා කවුද, ඒ අම්මගේ දරුවෝ කවුද කියන එක අපි සාකච්ඡා කරනකොට ඒ අම්මත් අපි තමයි, අපේ දරුවා අපේ ආයතනය කියලා අපි කිව්වා. ඇස පිළිබඳ ගත්තාම මේ ඇස කියන ඒ දරුවා, මේ විඥානීය කියන මේ අම්මා තමන්ගේ එකම දරුවා රැක ගන්නවා වාගේ ජීවිත කාලෙම ඒ දරුවා රැක බලා ගන්න ඕනේ, පරිස්සම් කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? එයා නැවත කවදාවත් මේ ලෝකයේ උත්පත්තියට හේතුවක් හදන්නේ නැහැ. ලෝභ දේශ මෝහ හදන්නේ නැහැ. එයා කෙලෙස් සම්බන්ධයෙන් කිසිම කටයුත්තක නිරත වෙන්නේ නැහැ. අන්න පරිස්සම් කළා. කන සම්බන්ධයෙන් ගත්තාම මේ කන සියෙන දරුවා මේ සිත කියන අම්මා විසින් එකම දරුවා ආරක්ෂා කරනවා වාගේ තමගේ ජීවිතයේ පරදුවට තියලා රකින්නවා වාගේ මේ කන තුලින් ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඕනේ. මේ ගන්ධය නිසා ඇතිවෙනා වූ ලෝභ දේශ මොහ වලින් බේරගන්න මේ නාසය කියන දරුවා මේ සිත කියන අම්මා විසින් ජීවිතයේ පරදුවට තියලා කිසිම මාරයකට අවුවෙන්නේ නැතුව පරිස්සම් කරගන්නට ඕනේ. මේ වචනේ නිසා අපි මොනතරම් බොරු කියනවද? මේ වචනේ නිසා මොනතරම් මේ ලෝකයේ අනවශ්‍ය විදියට මිනිසුන්ට දුක් දීලා තියෙනවද? විවේචන, නිନ୍ଦා, අපහාස මේ මහා සාගරයටත් වඩා අපි මේ සංසාරේ කරලා. එහෙනම් මේ කට කියන මේ දරුවා මේ සිත තියෙන අම්මා විසින් ජීවිතය පරදුවට තියලා රකින්නවා වාගේ මේ කටින් ලෝභ දේශ මෝහ රාග පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාද මොකවත් නොවි පරිස්සම් කරන්න ඕනේ. එහෙනම් මේ කය කියන මේ චර්යාව කියන මේ දරුවා මේ සිත කියන මව විසින් ඒ එකම දරුවා ආරක්ෂා කරනවා වාගේ මුළු ජීවිතේම පරදුවට තියලා මේ කයේ චර්යාව තුලින් ලෝභ දේශ මෝහ රාග ඇති නොවි කිසිම සික්කා පදයක් බින්දෙන් නැතුව විනයානුකූලව පරිස්සම් කර ගන්නට ඕනේ. එනම් මේ සිත තුළ අපට ඕනතරම් කෙලෙස ධර්මයන් චිත්ත වීති වලින් ඇතිවෙන්න පුළුවන්. චෛතසික 108ක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒකෙන් අකුසල සිතිවිලි, ලෝභ සිතිවිලි, පාපිෂ්ඨ සිතිවිලි, රාග සිතිවිලි ඕනතරම් මේක ඇතිවෙන්න පුළුවන්. එහෙම සිතිවිල්ලක් මේකේ අටගන්න නොදී මේ සිත කියන දරුවා මේ සිත කියන මාව විසින්ම තමන්ව තමන් විසින්ම පරීක්ෂාක පරිස්සමෙන් රක බලා ගන්නවා වාගේ අර එකම දරුවා තමන්ගේ ජීවිතය පරදුවට තියලා රකින්නවා වාගේ මේ සිත විසින් මේ සිත දුස්සිය වෙන්න නොදී ආරක්ෂා කර ගන්න ඕනේ. එහෙනම් මේ විදියට මෙයා ආයතන අයම පරිස්සම් කරනවා නම් ධර්මානුකූලව ඒක ආරක්ෂා කර ගන්නවා නම් එයාට මේ ලෝකේ දුක් විඳින්න හේතුවක් නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛා හැම සංස්කාර ධර්මයක්ම දුකයි නම් එයා දුකෙන් නිදහස් වෙනා නම් එයා දුකෙන් පරිස්සම් වෙලා නම් නැවත දුක් විඳින්න එයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකාන්ත වශයෙන්ම එයා සසරෙන් එතර වෙනවා. එහෙනම් අරියත් මාර්ගයේ යන අනාගාමි ඵලයටපත් වෙච්ච අරියත් මාර්ගයේ යන ශ්‍රාවකයා ඉස්සෙල්ලාම කරන වැඩේ මේ ආයතන අය පරිස්සම් කරන ක්‍රමවේදය යෙදෙනවා. ඒ කියන්නේ එයා අරියත් මාර්ගය යන උත්තමෙන්. එහෙනම් මේ මාර්ගය යන අරියත් මාර්ගයට සමවැදිච්ච සෑම ආර්ය ශ්‍රාවකෙක් විසින්ම මේ ආයතන අයෙන් කිසිම මොහතක කිසිවක් ඇදෙන්න නොදී එයා මේක පරිස්සම් කරනවා. සියොම් දේවල් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඒ හැම අවස්ථාවක් තුළ මේක නිවැරදි කරනවා. වැටි වැටි නැගිටිනවා. නැකිට නැකිට ඇවිදිනවා. ඇවිදින කොටත් වැටෙනවා. ඒත් නැකිටලා නැවත ඇවිදිනවා. එයා ගමහරා දිවීමේ තරඟයට, ඒ මැරතන් තරඟයට, ලෝක පදක්කම දිනා ගන්න තරඟයට එයා වැටි වැටි දුවදුව පුණුව ලබනවා. මේ ආකාරයෙන් මෙයා මේ සෑම ආයතනයක් තුලින්ම කිසිම ක්ලේශ ධර්මයට අවුවෙන්නේ නැතුව පරිස්සම් වෙන වැඩපිළිවෙලේ රාත්‍රියේ දවාලෙත් යා නිරත වෙලා විශාල වේශමාන්සියක් දරනවා. මේ ආයතන අයේ මේ දරුවෝ 6 දෙනා ආරක්ෂා කරගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවේ අපරිමාණං. එනම් අප්‍රමාණෝ මෛත්‍රියෙන් යුක්තව මේ දරුවෝ 6 දෙනා හදා ගන්නවා. කිසිම මොහතක එයා දරුවෙක්ට දඬුවම් කරන්නේ නැහැ. දුස්සීල ඇස් දෙක නිසා තමයි මේක උනේ. දුස්සීල කට නිසා, මේ වාචාලකම නිසා තමයි මේවා කතා කළේ. දුස්සීල කන් දෙක නිසා තමයි මේ අනවශ්‍ය දේ ශ්‍රවණය කළේ කියලා එයා කිසිම මොහතක මේ එක දරුවෙකුටවත් නින්දා අපාස කරන්නේ අකරුණාවන්තව දයා විරහිතව එයා කටයුතු කරන්නේ එයා මේ ලෝකයේ තියෙන සියලුම මෛත්‍රිය පරදවන්න තරම් අප්‍රමාණ වූ මෛත්‍රියෙන් කටයුතු කරනවා එහෙනම් මේ ශාවකයා කොහොමද මේ අප්‍රමාණ මෛත්‍රිය තේරුම් ගත්තේ මෙයාට මේ අප්‍රමාණ මෛත්‍රිය ගැන කවුද කියලා දුන්නේ කියලා අහනකොට එයා කියනවා මම යම්කිසි අවස්ථාවක මේගොල්ලන්ට තරවටු කෙරුවොත් ඒ බලන්න එපා බිම බලාගෙන යන්න ආන්න එපා කන වාගෙන යන්න කියලා මං තරවටු කෙරුවොත් මම මේගොල්ලන්ට එක අමනාප වුණොත් දඩුවමකට සූදානම් කෙරෙව්වොත් මං දන්නේම නැහැ දඬුවම් කරන්න හදාගන්න නමුත් මාතුල ද්වේෂය ඇවිල්ලා එකක් අදනකොට එකක් ඇදිලා මොකද හැදිලා තින්නේ මෙයාගේ අඩුව හදනකොට මේ පැත්තෙන් ద్వේෂය නිර්මාණය වෙලා ద్వේෂයක් ඇදිලා ద్వේෂය හදන්න යනකොට මුලාවක් ඇදිලා ඒ මුලාවයි ద్వේෂයයි දෙක හදන්න බලාපොරොත්තු වෙනකොට අන්න ලෝභය ඇදිලා එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ ආයතන අයතුලින් ඇතිවෙනා වූ අඩුපාඩු ක්ලේශ ධර්මයන් වලින් පරිස්සම් කරනකොට කිසිසේත්ම කැළඹෙන්න බෑ. දඬුවම් කරන්න බෑ. විරුද්ධ වෙන්න බෑ මේ ආයතන වලට නිନ୍ଦා අපාස කරන්න බෑ. කෙරුවොත් මොකද වෙන්නේ? අර වෙච්ච අඩුව වෙනම තියෙනවා. ඒකට කැළඹිච්ච නිසා තව අඩුවක් වෙනම හැදිලා. එහෙනම් එයා තේරුම් ගන්නවා මේ මෛත්‍රිය නිකම් පාල බෑ. අප්‍රමාණ මෛත්‍රියකින් කටයුතු කරන්න ඕනේ මොනම වැරද්ද වුණත් බොහොම අනුකම්පාවෙන් කමන්නේ වැරදි වෙනවා තමයි තාම අපි මේ ගමන යන නිසා වැරදි තියෙනවා කියලා එයා පිළි අරගෙන අවංක වෙලා තවත් වචනයක් අපි පාවිච්චි කරන පච්චාත්තාප වෙනවා පසුතැවිලි වෙනවා මේ මේකක් වුණා කියලා පසුතැවිලිය වෙලා ඒක නැවත කවදාවත් කරන්නේ නැති මට්ටමට ඒ වැරද්ද අදාගෙන ඉදිරියට යනවා එයා කටල්ලලා මිරිකන්නේ කනල්ලලා මිරිකන්නේ ඇස් දෙකල උලක් අරගෙන ඇනගන්නේ අතපයට වේවලෙන් තලා ගන්නෑ ඇයි මේ මකලේ ඇයි මේ මකලේ කියලා කිසිම දඬුවමක් කරන්නේ එයා අප්‍රමාණ මෛත්‍රියකින් යුතුව කටයුතු කරනවා වේවල හතට ගත්ත ගමන්ම ද්වේෂයට අහුවෙලා තලපු ගමන් දුෂ්කර ක්‍රියාවට අහුවෙලා එහෙනම් එයා දන්නවා මේක අප්‍රමාණ මෛත්‍රියෙන් පිරිලා වැපිරි ඉතිරිලා යන ප්‍රමාණයකින් මේක යන්න ඕනේ ගමනක් එහෙනම් මේ ආකාරයට මෙයා මේ ගමන යනකොට දන්නේම නැතුව පමන රයිත වූ පීඩා රයිත වූ වෛර රයිත වූ සියලු සතුන්ට මෛත්‍රිය කරන මානසික සිත එයාට පාල වෙනවා ඒක තමයි මේ 8 වෙනි ගාථාවෙන් කියන්නේ මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසම්භාවයේ අපරිමාණං කියලා එහෙනම් එයාගේ සිත ඇදෙනවා මේ විදියට පුරුදු පුහුණු කරනකොට සීමාවක් නැතිවෙච්ච පීඩාවක් නැතිවෙච්ච වෛරයක් නැතිවෙච්ච අප්‍රමාණ මෛත්‍රියෙන් යුක්ත සිතක් පාළ වෙනවා මේ සිත අර චෛතසික 108කටම අභිබෝවාගෙන ගිය චෛතසිකයක් අපි දන්නවා මේ චෛතසික හැම එකක් තුළම යම්කිසි පීඩනයක් තියෙන්න ඕනේ කුසල සිත් හටක් තියෙනවා අකුසල සිත් තියෙනවා එහෙනම් අකුසල සිත්වලට අපි අවුනාම අපි දන්නවා අපට පීඩනයක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා ඇයි කුසල සිත්වලට අවුනාම දුකක් නැද්ද දන් දෙන්න ඕනේ කියන එක දුක නෙමෙයිද පාරවල් හදන්න ඕනේ කියන එක දුක නෙමෙයිද කටින පින්කම සංවිධානය කරන එක දුක නෙමෙයිද එහෙනම් පොදු මිනිසුන්ට පාවිච්චි කරලා ලින්ක් අපන එක දුකක් නෙමෙයිද ඒකත් දුකක් තමයි කුසල් එකතු කරනවා කියන එකත් දුකක් තමයි එහෙනම් තමන්ගේ ආයතන අයෙන් කිසිම වරදක් ඇති වෙන්න නොදී තමන්ගේ ආයතන පරිස්සම් කරගෙන වඩ වඩාත් මෛත්‍රියෙන් පරිපූර්ණ කරගෙන අප්‍රමාණ මෛත්‍රියකින් යනකොට එයාගේ සිත ක්‍රමක්‍රමෙන් ඇදිලා ඇදිලා අර මාර්ගයේ යමින් පවතින ඒ විඥාණය ඵලයට සමවදිනවා මොකද්ද ඵලය කියලා කියන්නේ පමනක් නැහැ ප්‍රමාණයක් නැහැ පීඩාවක් නැහැ කිසිම වෛර චේතනාවක් නැති අසීමිත මෛත්‍රියකින් යුක්ත වෙච්ච සිතක් පාළ වෙලා එයා මේ ඇසට මොකවත් කියන්නේ පේන බව විතරක් එයා දැනගෙන ඉන්නවා. කිසිම චෝදනාවක් නැහැ. කනට කිසිම චෝදනාවක් නැහැ. ඇහෙන දේ මොනම දේ වුණත් එයා ඒක ඇහෙන බව දැනගෙන සීමාවෙන් ඉන්නවා. මේ දිවට කිසිම චෝදනාවක් නැහැ. මේ දිවට මොන තරම් ලුණු ඇඹුල් දුන්නත් ඒවා දැනෙන බව දැනගෙන සීයෙන් ඉන්නවා. එහෙනම් මේ චර්යාව ඇසිරෙන හැම දෙයක්ම ලෝකෝත්තරව දකිනවා, ඇවත් වෙන්නේ නැහැ. එහෙනම් චෛතසික තුල ඇතිවෙනා සෑම සිතවිල්ල කෙරෙයිම සීයෙන් ඉන්නවා, අනුකම්පාවෙන් ඉන්නවා. එහෙනම් කිසිම සිතවිල්ල කර්මයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. හැමදේම ඇති වෙලා නැති වෙලා යන අවෝසිකම්ම බවට පත් වෙනවා. එහෙනම් කල්පනා කරලා බලන්න, මේ ඵලයට පත් වෙච්ච මේ ආර්ය ශ්‍රාවකයාගේ ගුණාංග ආත්පසීම වෙනස්. එයා මේ ලෝකයේ ස්පර්ශ කරන ක්‍රමවේදය වෙනස්. එයා මේ ලෝකය දකින ක්‍රමවේදය වෙනස්. එයා මේ ලෝකයේ සංගණනෙට අයිති වෙච්ච නැති එයා පිටසක්වල ජීවියෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ ආකාරයෙන් කටයුතු කරන කෙනා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ගේ මේ ගණනය ගත්තාම එයා කිසිම කෙනෙකුට සීමා නැති අසීමිත සීමාවල් වලට සමවැදිච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ අප්‍රමාණ අසීමිත මෛත්‍රිය තුලින් පෙන්වන්නේ මේ ලෝකයේ තියෙන සතරමා භූතයන්ගේ ප්‍රමාණයට, ඒ උසපලල ප්‍රමාණයට එයා සීමා වෙලා. අපි දන්නවා මේ මා පොළව දුස්සීලියම් ගිලගන්නේ, පින්වන්තයන් උසුලාගෙන ඉන්නේ, හැමෝටම එක විදියට සලකන්නේ. මේ මා පොළවේ පළගන්නේ හැමෝටම එක විදියට. මේ වාතයේ ප්‍රාණය ඇති වෙන්නේ හැමෝටම එක විදියට. මේ මා පොළවේ ජලය පවතින්නේ හැමෝගෙම ජීවනය පිණිස. සූර්යා ලෝකයේ පායලා මේ ආලෝකය දෙන්නේ හැමෝටම එක විදියට. වැස්ස වයින්කොට දුස්සීලයන්ට වෙනමත්, සීලවන්තයන්ට වෙනමත් කියලා වයින්නේ හැමෝටම එක විදියට. එහෙනම් බලන්න, මේ ක්‍රමවේදයට සමවැදිච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් එයාගේ ඇස හොඳ දෙයක් දැක්කත් නරක දෙයක් දැක්කත් ඒ දෙක තුලම එයා අවුෙන්නේ නැතුව ඉන්නවා. ඒක තමයි වැස්ස හැමෝටම පොදුවෙන් එක ආකාරයෙන් වදිනවා. වැදෙන මිනිසයා තමයි හොඳ නරක බවට පත් වෙන්නේ. හැබැයි වැස්සේ හොඳ නරකක් නැහැ. හොඳ වැස්ස නරක වැස්ස කියලා කවදාවත් මිනිස්සු කතා කරන්නේ. ඒකට කියන්නේ වැස්ස. නමුත් තෙමෙන මිනිසයාගෙන් අපි ගත්තාම හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා වර්ග දෙකක් ඉන්නවා. හැබැයි වැස්ස එහෙම වෙන් කරන්න බෑ. මා පොළව හොඳද නරකද කියලා ඇහුවා මේක එදා ඉඳලාම හොඳත් නෑ නරකත් නෑ. හැබැයි මේක ජීවත් වෙන මිනිස්සු හොඳ නරක වශයෙන් කණ්ඩායම් දෙකක් වෙන්නේ. මේ වාතය පාවිච්චි කරනවා මිනිස්සු මේ වාතය හොඳද නරකද කියලා ඇහුවාම අපට වාතය හොඳ නරක තෝරන්න බෑ. ආස්වාස ප්‍රාස්වාස කරන මිනිසුන්ගේ හොඳ මිනිස්සු නරක මිනිස්සු ඉන්නවා. පායන සූර්යා ලෝකයේ මේ තේජෝ ධාතුවේ හොඳ නරක දෝෂයක් තියනවාද කියලා ඇහුවාම ආලෝකයේ දෝෂයක් නැහැ, තේජෝවල දෝෂයක් නැහැ. නමුත් මේ ආලෝකයේ භුක්ති විඳින මිනිසුන්ගේ හොඳ මිනිස්සු නරක මිනිස්සු ඉන්නවා. එහෙනම් බලන්න, මේ සතරමා භූතය තුලින් නිර්මාණය වෙච්ච නාම රූප ධර්මයන් මේ සංඥාවන් මේ ආයතන අයට පැමිණෙනකොට මේ ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ එන කිසිම දෙයක දෝෂයක් නැහැ. දෝෂයේ තියෙන්නේ ආයතනේ. එහෙනම් මේ හැම එකක්ම යාපතක් ලෙස ගන්නවා. යාපත් කාරණාවක් වශයෙන් මේක ගත්තාම එහෙනම් ඇවිල්ලා තින්නේ මොනවද? ධර්මයක් මිසක් වෙන කිසිම දෙයක් නැහැ. එහෙනම් කවදාවත් එයාට උත්පත්තියට කර්මයක් ඇදෙන්නේ නැහැ. අපි මේ ලෝකේ පැල තෝරනවා මොනවද කියලා. මේක හොඳ පැල, මේක මල් පැල, මේක පළතුරු පැල, මේක පලා පැල. මොකද්ද මේ වෙලා තින්නේ? අපි මේ නාම රූප වලින් හොඳ නරක තෝරනවා. නාම රූප වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, ආයතන වල ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් නාම රූප වලින් තෝරනකොට අපි මොනවද කියන්නේ? මම හොඳයි, මම නිවැරදි. නාම රූප වල ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ලෝකය හදන්න යනවා, අදන්න ඕනේ තමන්ව. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කිසිම දෙයක් අපට අදන්න බැරි බව. ඇයි මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ? ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කාගේ ප්‍රශ්නද? ඒක ලෝකේ ප්‍රශ්නයක්. නාම රූපවල ප්‍රශ්න තියෙනවා නම් ඒක කාගේ ප්‍රශ්නද? නාම රූපවල ප්‍රශ්න. ඒක අපේ ප්‍රශ්නයක් වෙන්නේ කොහමද? අනුන්ගේ ප්‍රශ්න. අපේ ප්‍රශ්න කරගත්තාම දැන් තියෙනවා ප්‍රශ්න. ඒක අපේ ප්‍රශ්න, අපි හදාගත්ත ප්‍රශ්න. අපට විවේකයේ කරදරයක් නිසා අවිවේක කරගන්න මේ සාන්තියට අපි කැමති නැති නිසා කලබලකාරීත්වයක් ඇති කරගන්න අපි විසින් නිර්මාණය කරගත්තා වූ අපේ ප්‍රශ්න නිසා මේ ලෝකයේ කිසිම තැනක කාගේවත් ප්‍රශ්න අපට නැහැ. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයාගේ මානසිකත්වයේ දියා හොඳට බලනකොට මේ ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ නාම රූප වල මොකවත් ප්‍රශ්න නැහැ. එහෙනම් ප්‍රශ්න නැති නාම රූප වලින් ඇතිවෙනා වූ ධර්මතාවයන් මේ ආයතන අයතුලින් කොච්චර ඇතුල් වුණත් ඒකෙන් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙලා තින්නේ? කර්ම හටගන්නේ නැහැ. අන්න අරියත් ඵලයටපත් වෙච්ච ඒ උත්තමයන්න් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන්නේ නැටි. මිනිස්සේ කෑගගා යනවා එයාගේ දෝෂයක් නැහැ. එයා දුස්සීලයි කියලා ඉතුවත් අන්න එතනයි දෝෂේ අටගන්නේ. මිනිස්සේ කුණුවර්ප කියාගෙන යනවා වෛරකාර මිනිස්සේ අපිරිසිදු මිනිස්සේ කිසිම විනයක් නැති මිනිස්සේ කියලා නිନ୍ଦා අපවාද අගෞරව කරන්න පටන් ගත්තාම එතනයි දෝෂේ පටන් ගන්නෙ. අර කුණුවර්ප වල දෝෂයක් නැහැ. මිනිස්සු හොරකම් කරනවා. හොරකම් කරලා කොහෙස් කරද ගෙනිච්චේ? කොහෙටවත් ගෙනිච්චේ නැහැ. මෙතන තිබිච්ච දේ අතනද ගෙනිච්චා? ඒ බඩු බාහිරාදේ මේ පොළවේ නේද තියෙන්නේ? මේ ග්‍රායා තුල තියෙන බඩු මුට්ටු කොයාට ගෙනිච්චත් ඒක හොරකමක් වෙන්නේ කොහමද? මේ මා පොළවට අයිති නාම රූප මේ මා පොළවේ තියෙනවා නම් මේ මා පොළවේ තියෙන සෑම නාමයක් රූපයක්ම මේ මා පොළවේ සත්‍යයගේ පාවිච්චය සඳහා තියෙනවා නම් මේක හොරකමක් වෙන්නේ කොහමද? අසුවලාගේ දේ මම ගත්තා. ආවලාගේ අයිතිය තියෙන දේ මම පෑරගත්තා. නොදුන්න දේ ගත්තයි කියන සිත නේද මේ හොරකම කියන නාමයට ගොදුරු වෙලා තියෙන්නේ? මේ හැමදේමටම අයිති නම් කොහොමද හොරකමක් වෙන්නේ? අසුවලාගේ අයිතිය යටතේ තියෙනවායි කියලා අසුවලා හිතාගෙන ඉන්නවා. අසුවලා නොදුන්න දේ මෙයා විසින් ගත්තයි කියලා එකක් හිතනවා. මේ චේතනා දෙක තමයි හොරකම බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ හොරකමක් නැහැ. මේ මා පොළවේ කවුද අපට අයිතිය දුන්නේ ඉපදෙන්න? නමුත් අපි ජීවත් වෙනවා. එහෙනම් මේක අදින්නා දාන වලට අවුවේ නැද්ද? වාතයෙන් අපි ජීවත් වෙන්න ආස්වාස ප්‍රාස්වාස කරන කවුද අපට අවසරය දුන්නේ? අපි මේවා ගන්නවා. මේක හොරකමක් නෙමෙයිද? මේ මා පොළවේ වතුර වල අයිතිය කාටද තියෙන්නේ? කාගෙන්ද අපි අවසර ගත්තේ මේ පෑන් වළඳන්න? හොරකමට අවුවේ නැද්ද? සූර්යාගේ ආලෝකය ගන්න සූර්යාගෙන් අවසර ගත්තද? කෝ අවසර පත්‍රයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් පෙන්වන්න කිව්වොත් එහෙම කෙනෙක් නැහැ. නමුත් මේ ආලෝකයේ දිවා කාලයේ අපි භුක්ති විඳිනවා. ඒක හොරකමක් නෙමෙයිද? එහෙනම් මේ සතරමා භූතවල තියෙන සියලුම දේවල් අනවසරෙන් ගන්නවා. ඒක හොරකමක් නෙමෙයිලු. හැබැයි මේ ගත්ත සෙරප්පු දෙක විතරක් හොරකමක්ලු. එහෙනම් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? අසුවලාගේ යටතේ අසුවලාගේ අයිතිය තිබුණයි කියලා අසුවලා හිතාගෙන ඉන්නවා. එයා දුන්නේ නැති නිසා මං ගත්තා. ඒ නිසා මෙයාගේ මානසිකත්වයක් තියෙනවා. මේ දෙක එකතු කරාම තමයි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක ඇදිලා තියෙන්නේ. එහෙනම් අපි තවත් කෙනෙකු සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට එයා නින්දාවට පත් වෙනවා නම්, එයා අපහාසයට පත් වෙනවා නම්, අගෞරවයට පත් වෙනවා නම් මේ සෑම වචනයක්ම හොරකමක් නෙමෙයිද? ඇයි එයාගේ කීර්තිය, ගෞරවය, ප්‍රශංසාව අපි නැති කරනවා? ඒක අපි උදුර ගන්නවා. කලින් තිබුණා, අපි මේ සාකච්ඡාවෙන් පස්සේ දැන් නැහැ එයාගේ කීර්තිය, ගෞරවය. එහෙනම් මේ හොරකමක් වෙලා. කලින් කෙනෙකුට මාන්නයක් තිබුණේ නැහැ. අපි ಗುಣකතනයක් කරනවා. දැන් මාන්නයක් ඇති වුණා. එහෙනම් එයා පුද්ගල ස්වභාවයක් නැතුව හිටියා. ලෝකෝත්තරවයි හිටියා. ඒ ලෝකෝත්තර ස්වභාවය අපි හොරකම් කරගත්තා. නැති ඔටුන්නක් දාලා මාන්නයක් උඩඟුවක් එයා තුල අදලා. එහෙනම් මේ වචන වලින් අපි හොරකම් කරනවා. අපිට කවුද අවසර දුන්නේ අල්ලපු වත්තේ අඹගස්තියා බලන්න? ඒකේ පැවිච්ච අඹවලු දිහා බලන්න කවුද අපට අවසර දුන්නේ? ගෘහමූලිකයා දුන්නද අවසරයක්? නෑ. යන ගමන් බලාගෙන යනව අනේ හොඳ ලස්සන කරත්ත කොළඹ අඹ ටික. බලන්න හොඳට පැහිලා. එහෙනම් අන්සතු දෙයක් අවසරයකින් තොරව ඒක දැర్శණය කිරීම, ඒක ස්පර්ශ කිරීම, ඒ සම්බන්ධයෙන් චෛතසික පාල කිරීම මේ ඔක්කොම හොරකම් නෙමෙයිද? එහෙනම් මේ විදිහට බැලුවාම අපි මේ ලෝකයේ පංචිල් කඩන අවස්ථාවන් වලට වඩා පංචිල් රැකපු අවස්ථාව කොයිද කියලා ඒවලා බැලුවත් එක විනාඩියක්වත් නැහැ. එහෙනම් කොහොමද අරියත් ඵලයටපත් වෙන්නේ? අරියත් ඵලයටපත් වෙන්න බෑ. අරියත් ඵලයටපත් වෙන්න නම් ඉස්ලාම අරියත් මාර්ගයේ තියෙන ගුණේ වඩන්න ඕනේ. ඒ ගුණේ තමයි අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින්ම කිසිම වරදක් ඇති නොවන විදියට අප්‍රමාණ මෛත්‍රියෙන් යුක්තව මේගොල්ල පරිස්සමෙන් රැකබලා ගන්න ඕනේ. එහෙම රැකබලා ගත්තාම සීමා රහිත වූ, පමණ රහිත වූ, පීඩා රහිත වූ, වෛර රහිත වූ චෛතසිකය පාල වෙනවා. ඒ අසීමිත මෛත්‍රී සිටවිල්ලට මේ කිසිම දෙයක් ගෝචර වෙන්නේ නැහැ. මමත් සතර මහා භූත, මේවත් සතර මහා භූත. පේනවා, නමුත් මම බලන්නේ නැහැ. ඇයෙනවා, ඇයෙන දේ මං ආගන්නේ. දැනෙනවා, දැනෙන දේ දැනගන්නේ. සිතෙනවා, සිතෙන දේ ගවේෂණය කරන්න යන්නේ. සිතන බව දැනගන්නවා, පේන බව දැනගන්නවා, ඇයෙන බව දැනගන්නවා, ඇඟෙන බව දැනගන්නවා. අන්න එයා නැවතිලා. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ 8 වෙනි ගාථාවට අනුව අඟුලිමාල මම නැවතිලා. අඟුලිමාල කල්පනා කළා, මෙච්චර අයියෙන් දුවන කෙනා නැවතුනේ කොහමද? කය දෙව්වට උන්වහන්සේ දුවන්නේ නැහැ. උන්වහන්සේ නැවතිලා අඟුලිමාල කැමති වෙනවා. මමත් නැවතින්න කැමති, දුවදුව නැවතින්න කැමති, බලබල නැවතින්න කැමති, ශ්‍රවණය කරගෙන ඉන්න ගමන් නැවතින්න කැමති, කතා කර කර ඉන්න ගමන් නැවතින්න කැමති. ඒ ක්‍රමේ කියලා දෙන්න. භාග්‍යවතුන් වහන්සේ කියන අඟුලිමාල මේ ගයෙන් කොලයක් කඩන්න. අඟුලිමාල කොලේ කඩනවා. අඟුලිමාල තියපු තැනේ නැවත අලවන්න කිව්වා. අඟුලිමාල දෙපාරක් විතර එකේ හොබලා බලන හිටින්න අඟුලිමාල කැළඹෙනවා. අඟුලිමාල කියනවා මේක නවතින්නේ නැහැ, ඇලවෙන්නේ නැහැ. අලවන්න බැරි නම් අලවන්න බැරි දේ ගලවන්නේ ඇයි කියලා අහනවා. අඟුලිමාල එක පාටම කම්පණයටපත් වෙනවා. මොකද්ද මේ පණිවිඩය? අලවන්න බැරි දේ ගැලෙව්වේ ඇයි? නවත ප්‍රතිසංස්කරණය කරන්න බැරි දේ කරගත්තේ ඇයි? නවත්තන්න බැරි කර්මයක් නිස්පාදනය කරගන්නේ ඇයි? බැලෙන දේ නවත්තන්න බැරි නම් බලන්නේ ඇයි? ඇයින දේවලින් දුක නවත්තන්න බැරි නම් ආගන්නේ ඇයි? ඇසිරෙන දේවලින් ඉපදීම නවත්තන්න බැරි නම් ඇසිරෙන්නේ ඇයි? අන්න අඟුලිමාලට ආයතන අයෙම ඒ ධර්මතාවයේ ගෝචර වුණා අර එක වචනය තුලින්. බැරි දේවල් කරන්න යන්නේ ඇයි කියලා මේ ලෝකේ අනන්ත අප්‍රමාණ අපි ආලා තියෙනවා. එහෙනම් අඟුලිමාල එතනදී අරියත් බෝධියට සමවැදිලා මට බැරි කිසිම දෙයක් මම කරන්නේ, ජීවිතයක් නැවත දෙන්න බෑ, ඒ නිසා කාගේවත් ජීවිතයක් මම ගන්නෑ, වේදනාව මට නැවත නැති කරන්න බෑ, ඒ නිසා මම වේදනාව දෙන්නේ, දුක කාගේවත් මට නැති කරන්න බෑ, ඒ නිසා මම දුකක් දෙන්නේ. අඟුලිමාල නියම අහිංසක චරිතයට නැවත සමවදිනවා. අඟුලිමාල එදා ඉඳලා මේ ලෝකේ සෑම දුකක්ම විඳලා, වේදනාවක්ම විඳලා, යටාත්පාත් වෙලා, අසරණ වෙලා, ජීවත් වෙලා, පිරිණිවෙන මට්ටමටම සිත සකස ගන්නවා. අඟුලිමාල මහරහතන් වහන්සේ බවට පත් වෙලා සසුන්ගත වෙනවා. එහෙනම් මේ 8 වෙනි ගාථාව තුළින් තථාගතයන් වහන්සේ මේ ලෝකයේ සත්‍යයන් කොහොමද මේ දුකෙන් එතර වෙන්න ඕනේ, මේ දුක නිවා ගන්න ඕනේ කොහොමද, මේක ක්‍රියාවෙන් කරන්නේ කොහොමද, ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්නේ කොහොමද කියලා එදා 500ක් භික්ෂුන් වහන්සේලාට තපෝවණයට පිටත් කරන්නට කලින් උන්වහන්සේ මේ ගාථාව දේශනා කරනවා. එහෙනම් පළවෙනි ගාථාව තුළින් අපි සාකච්ඡා කළා මේ මාර්ගයේ ගමන් කරන්නට කැමැති ආර්ය ශ්‍රාවකයා සුදුසුකම් වශයෙන් අදන්න ඕනේ සුදුසු ගුණාංග මොනවද කියලා. සුදුසුකම් ලබාගෙන එයා සෝවාන් මාර්ගයට පිවිසෙනවා. ඒකට අදාළ රාජකාරිය යෙදෙනවා. නැවත සෝවාන් ඵලයට අදාළ ගුණධර්ම වඩනවා. නැවත සකෘදාගාමි අනාගාමි කියන මට්ටම් දෙක සම්පූර්ණ කරනවා. නැවත අනාගාමි මාර්ගයේ ඵලයේ කියන දෙකම සම්පූර්ණ කරනවා. එහෙනම් අත්තෙනි අටවෙනි ගාථාව තුළින් අරියත් මාර්ගයේ අරියත් ඵලයේ සම්පූර්ණ කරනවා. එහෙනම් එයා අරියත් ඵලයට සම්පූර්ණ වෙන්න කළ යුතු දේවල් තමයි දැන් අපි සාකච්ඡා කළේ. එහෙනම් අපගේ ජීවිතවල අපි පුළුවන් තරම් මේ ಗುಣධර්ම වඩන්න ඕනේ. මේ ආයතන අයෙන් වෙන්නා වූ සියුම් සියුම් අඩුපාඩු තේරුම් අරගෙන මේවා පුළුවන් තරම් වළක්ව ගන්න ඕනේ, නිදහස් වෙන්න ඕනේ. වෛරය නැත්තටම නැති කරනවා කියලා කියන්නේ එයා මේ ගමන නිමා කරනවා. මෛත්‍රිය තුළින් මේ ලෝකේ මොනවද කරන්න පුළුවන් කියලා බැලුවාම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ වෙන්න පුළුවන් මේ එක පාරමිතාවක් පරිපූර්ණ කරලා. තථාගතයන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ පුරුදු කරන්න කියලා කියන්නේ මෛත්‍රිය. ඒ මෛත්‍රිය වැඩෙනකොට මෛත්‍රියේ මට්ටම් පරිපූර්ණ වෙනකොට ඇතිවෙනා වූ මාර්ගඵල ගැන තමයි මේ කරණීය මෙත්ත සූත්‍රයේ පුරාම දේශනා කරන්නේ. එහෙනම් අපි දක්ෂ ලෙස මේ කරණීය මෙත්ත සූත්‍රයේ ගාථාවන් වල ಗುಣධර්ම පුරනවා නම්, ඒ මාර්ගයේ ගමන් කරනවා නම්, ඒකාන්ත වශයෙන්ම අපටත් මේ මාර්ගඵල වලට සමවදින්න පුළුවන්. අපගේ ජීවිතයේ සියලුම වැඩ නිමා කරන්න පුළුවන්. එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපි පුරුදු වෙන්න ඕනේ අපගේ මේ ආයතන අයතුලින් ඇතිවෙනා වූ සෑම ක්ලේශ ධර්මයක්ම නිරෝධ කරන්නේ කොහොමද? සෑම ක්ලේශ ධර්මයක්ම නැති කරන්නේ කොහොමද? සෑම ක්ලේශ ධර්මයකින්ම නිදහස් වෙන්නේ කොහොමද කියන එක කෙරෙහි අවධානමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ අවධානමෙන් කටයුතු කරලා වෙන්නේ නැති මට්ටමට, අකුසල කර්ම මතු නොවන මට්ටමට මේක නිරෝධගාමිනී කරන්න ඕනේ. එහෙනම් මේ විදිහට කටයුතු කරනකොට අන්න නැවත තථාගතයන් වහන්සේ දේශනා කරන අටවෙනි ගාථාවේදී උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං. එහෙනම් මේ සිත තුළ මේ ආයතන අයතුල ස්වභාවයන් දෙකක් පවතිනවලු. උඩ මට්ටමෙන් අපි හැමදේම හදලා තාපසයක් වෙලා රාතන් වහන්සේ නමක් වශයෙන් අපේ චරිතය නිර්මාණය වෙලා, නමුත් යටිහිතේ ප්‍රසාදයන් වල තාම අඩු තියෙනවා. මේ කියන්නේ මොනවද? වර්තමානයේ මේ ආයතන අයේ ක්‍රියා කරනවා නම් ඒකට කියන උද්දං කියලා. වර්තමානයේ කටයුතු වෙන දේවල් මේ පේන්න තියෙන දේවල්, ඒවා උඩු වශයෙන් තියෙන දේවල්. එහෙනම් උද්දං කියලා ඒකට නම දුන්නා. එහෙනම් මේ ප්‍රසාදයන් වල පෙරභවයේ ගෙනාපු දේවල් තැම්පත් වෙලා තියෙනවා. ඒකට කියන අදෝ කියලා. එහෙම නැත්නම් යටිසිතේ අභ්‍යන්තරයේ ගැඹුරෙන් තැම්පත් වෙලා තියෙන තැම්පතු. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා මේක හදාගෙන යනකොට යාට තේරෙනවා. එහෙනම් කොච්චර මම 100න් හිටියත් සමහර අවස්ථාවලදී පුංචි මාර පැටියෙ එමිසෙ එබිලා බලලා යනවා, සිදුරකින් බලාගෙන ඉන්නවා. එහෙනම් මේක ඇති වෙන්නේ කොහොමද? ප්‍රසාදයන් වල අඩුව, ප්‍රසාදයන් වල තියෙන අඩුව නිසා මේක සැරෙන් සැරෙන් එබිලා බලලා යනවා. එහෙනම් මේ එබිලා බලලා යන ස්වභාවය මං අදන්ට ඕනේ. එහෙනම් මේ ස්වභාවයන් වලින් තමයි සමහර අවස්ථාවලදී අපි පුංචි ක්ලේශ ධර්මයන් වලට කොටු වෙනවා. එහෙනම් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අරියත් ඵලයට පත් වෙලා තිබුණට ජීවිත ආසාව තිබුණා නේද? ඇයි අතුරුලෙන් පැනලා ගියේ? දුක් විඳින්න කැමති නැහැ, ගුටි කන්න කැමති නැහැ, මරණය ප්‍රතික්ෂේප කළා, ජීවිතය ආරක්ෂා කළා. නමුත් ඒ අරියත් උත්තමයන් වහන්සේ කල්පනා කළා මට ඇතිවෙන්නා වූ චෛතසික වල කර්ම ඇතිවෙන්න, ඒක මෝත තුළ පැවතිලා නැති වෙලා යනවා. නමුත් මේක දෝෂයක්, එහෙම ඇතිවෙන්න බෑ. එහෙම ඇතිවෙනවා නම් ඒතර මොන හරි හේතුවක් ඇති කියලා හොයලා බැලුවා. හරි, ආවල් කර්මය පරිසම් දෙනවා. ඇයි මං කර්මයට පිටුපාන්නේ? මං අසීමිත මෛත්‍රියෙන් ඉන්නවා නම්, අප්‍රමාණ මෛත්‍රියෙන් ඉන්නවා නම් මේ කර්ම පරිසම් දෙන්න ඕනේ. මම මේකට විරුද්ධ වෙලා බෑ. මේවා ඇති වෙලා නැති වෙලා යන්න, මේ ආයතනවල ඉවර වෙලා යන්න ඉඩ දෙන්න ඕනේ. ඊළඟ සැරේ යතුරු හිලක් තියෙනවා, යන්න පුළුවන් කමකුත් තියෙනවා. ගියේ නැහැ, රැඳුනා. පුළුවන් තරම් ගුටි කාලා අර කර්මය මා අප්‍රමාණෝ මෛත්‍රියෙන් ඒ කර්මයට ගෙවිලා යන්න හැරියා. ඉවර වෙන්න හැරියා. උන් වහන්සේ පිරිණිවන් පෑවා රාතන් වහන්සේ වශයෙන්. නැවත අපි එක ස්ථානයක බලනවා සැරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාත යනකොට එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා පොල්ලකින් පොළුපාරක් පූජා කරනවා. උන්වහන්සේ එක පාට ගැසිලා නැවතිලා කල්පනා කරනවා පොළුපාරක් වැදුනා. වැදුන බව කොහොමද දන්නේ? සිතවිල්ලකින් මේක දැනගත්තා. දැනගත්ත සිතවිල්ල පවතින තාක්කල් මේක පවතිනවා. එහෙනම් පොළුපාරක් වැදුනා, වැදුන බව දැනගත්තා. දැනගත්ත සිතවිල්ල පවතින තාක්කල් මේක සිතේ පවතිනවා. ඒ සිතවිල්ල අත්හැරියා. පොළුපාර වැදුන බව අමතක වුණා. උන්වහන්සේ ඇරිලා බැලුවේ නැහැ. නැවත ජේතවනාරාමයට උන්වහන්සේ වැඩියා. මේ ස්ථානයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ අපට නොපෙනෙන ධර්මයක් දේශනා කරනවා. වැදුන බව දැනගෙන 100න් ඉන්නවා නම් ඒ වැදුන බව දැනගත්ත දේ අපි ඇතුළට ගන්න නැත්නම් මේක දැනගත්ත සිතවිල්ල පාලවුණේ කොහොමද? ඒ සිතවිල්ල පවතින තාක්කල් මේක පවතින බව දැනගත්තේ කොහොමද? එහෙනම් කර්මයක් ගොඩ නැගුණේ නැහැ. මේ දැනගත්ත දේ තුළින් චෛතසික දෙකක් අමතර වෙති වුණා. අන්න එතනින් එයාට යන්න දුන්නේ නැහැ. එතනින් ඒක ඉවර කළා. එහෙනම් සමහර වෙලාවල් වලදී අපි දැක්කා, දැක්ක බව දැනගත්තා. නමුත් මොනවද දැක්කේ කියලා අහුවාම අපි කියනවා මම බල්ලෙක් දැක්කා, අලියෙක් දැක්කා. හැබැයි දැක්ක බව දැන් දන්නවා. දැක්කේ මොනවද කියලා දන්නවා. එතනින් එයාට යන්න දෙන්න එපා. එහෙනම් මම මේ චෛතසිකය දැක්කා කියනක දැනගත්ත ගමන්ම දැක්කේ මොනවද කියලා දැනගත්තොත් එතනින් එයාට යන්න දෙන්න එපා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ අවස්ථාවේදී අපට විශාල කමඨාණක් දෙනවා. මේ සිතවිල්ලේ කම්පණය වැඩි වෙනකොට, මේක නවත්ත ගන්න බැරි වෙනකොට, මේක තවත් එක සිතවිල්ලක දෙයකට, පියවරකට දෙයකට මේක පණින්න පුළුවන්. එහෙම පැනොත් එතන සිය පීඨවලා එතනින් ඒක අත්තරින්න. දැක්කා, අලියෙක් දැක්කා. එහෙනම් දැක්ක බව දැනගත්තා, දැක්ක අලියා දැනගත්තා. එහෙනම් අලියා දැනගත්තේ සිතවිල්ලකින්. ඒ සිතවිල්ල පවතින තාක්කල් දැක්ක බවක් දන්නවා. මොනවද දැක්කේ? අලියා බවක් දන්නවා. අලියා මේ සිතේ රැඳෙනවා. එහෙනම් දැනගත්ත සිතවිල්ල පවතින තාක්කල් අලියා මන්තුල ජීවතුන් අතර ඉන්නවා. ඒ සිතවිල්ල අත්හැරියාම අලියා අතුරුදාන් වෙලා මාකැලෑවට දුවලා දැන් අලියා නැහැ. ඇයි අර චෛතසික අත්හැරියා මේ විදියට මේ ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින් ගෝචර වෙන්නා වූ නාම රූප ධර්මයන් එතනින් නවත්තන්න ඕනේ. එතනින් නවත්තන්න බැරි වෙලා බැරි වෙලාව තවත් චෛතසිකයකට එහාට ගියොත් එතනින් නවත්තන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් මේ අරියත් මාර්ගයේ යන ඒ උත්තමයන් වහන්සේ මේ ගුණධර්ම වලින් මොනවද පුරන්නේ, මොන ආකාරයෙන්ද වහන්සේ මේ ලෝකයේ කෙලෙස් නිවාරණය කරන්නේ කියලා අපි දැනගත්තා. නිවාරණය කරපෝ අරියත් උත්තමයන් වහන්සේ මේ ලෝකයේ මොන වගේ ප්‍රඥාවෙන් කටයුතු කරනවද, මොන වගේ මානසිකත්වයක් උන්වහන්සේ තුල තියෙනවද, උන්වහන්සේ රකින්න සීලය මොකද්ද කියන එක අටවෙනි ගාථාව තුළින් අපි සාකච්ඡා කළා. එහෙනම් මේ අත්වෙනි ගාථාවයි අටවෙනි ගාථාවයි මේ ලෝක සත්‍යයේ වැඩනිමාවන ගාථා දෙක. මේ ගාථා දෙකෙන් පුළුවන්කම තියෙනවා අපට මේ සංසාර විමුක්තිය සලස ගන්න, මේ මාර සේනාව පරාජය කරන්න, නැවත ඉපදෙන්න තියෙන අවස්ථාව නැති කරගන්න. එහෙනම් මේ අත්වෙනි අටවෙනි ගාථාව තුළින් ඒ 500ක් නමක් වැඩනිමා කරගෙන අරියත් බෝධියට පත් වෙලා තථාගත සම්මා සම්බුද්ධ ශාසනයට රාතන් වහන්සේලා 500ක් එකතු වුණා. එහෙනම් අදත් අපි මේ ගාථාව ශ්‍රවණය කළා. මේ ගාථාව තුළින් ඒ කළ යුතු ගුණධර්ම මොනවද, වැඩිය යුතු කමඨාන් මොනවද, පිළිපැදිය යුතු ධර්මතාවයන් මොනවද කියන එක අද අපි ශ්‍රවණය කරලා අවබෝධ කරගත්තා. එහෙනම් අපේ ජීවිත මේ ගාථාවන්ට අනුව ඇදගස්වමු. අපගේ චරිතය මේ ගාථාවන්ට අනුව පුරුදු පුහුණු කරමු. මේක තුළ පවතින සෑම ගුණධර්මයක්ම අපේ ගුණාංග බවට පත් කරමු. අපේ සිතවිලි බවට පත් කරමු. අපේ චර්යාව බවට පත් කරමු. එහෙම පත් කරලා අත්තෙනි අටවෙනි ගාථාව තුළින් තථාගතයන් වහන්සේ දේශනා කරන අරියත් මාර්ගයත් අරියත් ඵලයත් මේ භවයේම ලබාගෙන අමාමා නිවනින් සැනසීම ලබන්නට මේ ගාථා රත්නයන් තුළින් දේශනා කරපු මේ නිර්වාණ ධර්මයත් කමඨානත් මේ සෑම අවවාද අනුශාසනාවක්ම අපගේ නිවන පිණිස, අපගේ අරියත් භාවය පිණිස හේතු වේවා වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.